ප්‍රශ්නය විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍ය සමාගම ලෙස 1940 දශකයේ ආරම්භ කළද කළද ෆිනෑන්ස් සමාගම දශක ගණනාවක් මහජන විශ්වාසයේ දිනාගනිමින් මූල්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ කොටස් වෙළඳ පොලේ ඉහළ වටිනාකමක් ඇති කරගනිමින් වර්ධනය වූ සමාගමක්. නමුත් 2009 වර්ෂයේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ඇති වූ අර්බුදය මුල් කර ගනිමින් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ද ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පවරා ගත්තා. ඉන් අනතුරුව සමාගමේ සභාපති අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ පරිපාලන නියෝජිතවරුන් පත් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින්. මහ බැංකුව විසින් පවරා ගන්නා විට වගකීම් වලට වඩා වත්කම් සහිත සාර්ථක සමාගමක් වූ ද ෆිනෑන්ස් සමාගම මේ වන විට අවාසනාවන්ත ලෙස පරිහානියට ලක් වී තිබෙන සමාගම විසින් 2020 මාර්තු මස සිට තැන්පත්කරුවන්ගේ මාසික පොලී මුදල් ගෙවීම එක්වරම නතර කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මැයි 22 වැනි දින සිට ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය අහෝසි කර තිබෙන. ගරු කථානායකතුමනි, මේ හේතුවෙන් ද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 10,000කට අධික පිරිසකට මේ වන විට මාස 6ක් තිස්සේ තැන්පත් සඳහා පොලී මුදල් නොලැබීම නිසා ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන. මෙම තැන්පත්කරුවන්ගෙන් 80%ක් පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අතර ඔවුන් බොහොමයක් පොලී මුදල් ආදායම සිය ජීවනෝපාය මාර්ගය කරගනිමින් ජීවත් වන අය. වසර ගණනාවක් දුක් මහන්සියෙන් රැකියාවන් කර ඉතිරි කරගත් මුදලින් සිය විශ්‍රාම ජීවිතය ගෙවීමටත් දූ දරුවන්ගේ අධ්‍යාපන විවාහ ඇතුළු කටයුතු සඳහා ලබා ගැනීමටත් සමාගමේ මුදල් තැන්පත් කළ මෙම පිරිස අද වන විට අන්ත අසරණ භාවයට පත් වී තිබෙනවා. මෙම තැන්පත්කරුවන් රජයේ පාර්ශ්ව වෙත දිගින් දිගටම සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ඇති නමුත් රජයේ විසින් ඒ සඳහා සෑහීමකට පත්විය හැකි විසඳුමක් මෙතෙක් යෝජනා කර නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය සහ පාලනය සිදු කරනු ලබන තැන්පතු සමාගම් කෙරෙහි ජනතාව දැඩි විශ්වාසයෙන් යුතුව ජීවිත කාලයක් පුරා තම මහන්සියෙන් උපයාගත් මුදල් තැන්පත් කරනු ලබන අතර මෙවැනි සිදුවීම් නිසා තැන්පත් සමාගම් කෙරෙහි පවතින විශ්වාසය ඉදිරියටත් බිඳ වැටේ. ගරු කථානායකතුමනි, මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයේ රටේ ආර්ථිකය කෙරෙහි ඍජුවම බලපෑම් සිදු කරනු ලබන කරුණක් වන බැවින් පහත සඳහන් ප්‍රශ්න කෙරෙහි නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1. රජයේ විසින් ද ෆිනෑන්ස් සමාගම ඈවර කිරීමට තීන්දුවක් ගෙන තිබේද? එසේ නම් මෙම තීරණයට බලපෑ හේතු සාධක කවරේද? ඈවර කරන්නේ නම් රුපියල් බිලියන 16කට වඩා අධික ප්‍රමාණයක් වන තැන්පත්කරුවන්ගේ අරමුදල්වල සුරක්ෂිත භාවය රජයේ විසින් තහවුරු කරන්නේද? ඈවර නොකරන්නේ නම් රජයේ විසින් මෙම අර්බුදය විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කරන්නේද? නොයසේ නම් මේ මන්ද. 2. මෙම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් යම්කිසි හේතුවක් නිසා එහි තීරණයක් මෙතෙක් නොලැබී ඇති බවත් වගකිවිය යුතු රාජ්‍ය අමාත්‍යවරයෙකු මෑතකදී ප්‍රකාශ කර තිබේ. එතුමා පවසන එහි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වූයේ කුමක්ද? එහි තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් නොවූයේ මන්ද? 3. අවශ්‍ය ද්‍රවශීලිතා අරමුදල් සැපයීම මගින් හෝ සුදුසු උපායමාර්ගික ආයෝජකයෙකු හඳුනා ගැනීමෙන් හෝ රාජ්‍ය මූල්‍ය ආයතන සමග අනුබද්ධ කිරීම වැනි ක්‍රම මගින් මෙම වටිනා ආයතනයේ යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව පවතින බව රජය දන්නවාද? එසේනම් මෙතෙක් ඒ සඳහා පැහැදිලි විසඳුමක් ලබා නොදුන්නේ මන්ද? මෙසේ දිනෙන් දින විසඳුම් ලබා දීම කල් දැමීම තුළින් අසරණ තැන්පත්කරුවන්ගේ ජීවිත තවදුරටත් අඳුරට ඇද දමන බව රජය නොදන්නේද? 4. මෙම අරුබුදය විසඳීම සඳහා සමාගම වෙනුවෙන් උපාය මාර්ගික ආයෝජකයෙකු ස්ට්‍රැටිජික් ඉන්වෙස්ටර් හඳුනාගෙන එමගින් මෙම සමාගම ස්ථාවරව ගෙන යාමට ඇති අවස්ථා පිළිබඳව රජය අවධානය යොමු කර තිබේද? එසේ නම් එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳව මෙම සභාව දැනුවත් කරන්නේද? එසේ නොමැති නම් රජයට තවත් උපාය මාර්ගික ආයෝජකයෙකු හඳුනා ගැනීමට නොහැකි වූයේ මන්ද? පහ. ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත් සඳහා මේ දක්වා නොගෙවන ලද හිඟ පොලී මුදල එම තැන්පත්කරුවන්ට කඩිනමින් ගෙවීමට අවශ්‍ය කටයුතු රජයේ විසින් සම්පාදනය කරනු ලබන්නේද? එසේ යොදා ඇත්නම් එම සැලසුම පිළිබඳව මෙම සභාව දැනුවත් කරන්නේද? මේ සඳහා රජයේ අරමුදල් භාවිතා කරන්නේද? එසේ නම් ඒ සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන 20/21 අයවැය තුලින් සලසා නොමැත්තේ මන්ද? 6. මේ ආකාරයෙන් අරුබුදයට පත් වූ වෙනත් මූල්‍යායතන මෙන් නොව ද ෆිනෑන්ස් සමාගම සම්පූර්ණ වශයෙන් මහ බැංකුව පාලනයේ තිබූ බැවින් මෙම ආයතනයේ බිඳ වැටීම කෙරෙහි වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාරගනු ලබන්නේද? එසේනම් ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද? නොයසේනම් මේ මන්ද? 7. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාලනය කළ මෙම ආයතනයේ බිඳ වැටීම මූල්‍ය පද්ධතියේම ද්‍රවශීලිතා අර්බුදයක් බවට පරිවර්තනය විය හැකි බව රජය දන්නවාද? මේ සුළුකොට තැකීමක්. මෙවැනි මූල්‍ය ආයතන බිඳවැටීමක් වළක්වාලීමට මැදිහත් නොවීමත් රජයේ වගකීම පැහැර හැරීමක් බව පිළිගනු ලබන්නේද? නොයසේ නමේ මන්ද? ස්තුතියි.
කල් ගැනීමක් අවශ්‍යයි කරු කතානායකතුමනි ලබන සතිය පිළිතුරු දෙනවා.
අමාත්‍යාංශ නිවේදන මුදල් අමාත්‍යතුමා වෙනුවෙන් සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල ස්වයංක්‍රියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශ්‍රේයන් සේනසිංහ.
ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 27/2 යටතේ නොවැම්බර් මාසේ 24 වන දින ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුර, කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කළ පොලිස් වසම් තුළ ජීවත් වන පවුල් සංඛ්‍යාව හා ජනගහනය පිළිවෙලින් පවුල් සංඛ්‍යාව 103,252ක්, ජනගහනය 498,833ක් වේ. හුදකලා කර ඇති මහල් නිවාසවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 8,486ක් වන අතර ජනගහනය 40,380ක් වේ. කොළඹ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දීමනාව ලබා දී ඇති පවුල් ඒකක සංඛ්‍යාව 434,776කි. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 2,173.9කි. තවද රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ඉල්ලුම්කරුවන් 31,720ක් සඳහා මෙම දීමනාව ගෙවීමට මේ වන විට කටයුතු යොදා ඇත. රුපියල් 10,000 බැගින් වූ බඩු මළු ලබා දී ඇති නිරෝධානය කළ පවුල් සංඛ්‍යාව 19,933කි. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 199.3කි. මෙම දීමනාව ලබා දීම ග්‍රාම නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිදු කරනු ලබන්නේ දැනට පනවා ඇති COVID-19 මාර්ගෝපදේශයන්ට අනුකූලවය. එබැවින් ඒ සඳහා වැඩ කරන දින කිහිපයක් ගත කිරීමට සිදුවේ. COVID-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබියදී හා නිලධාරීන්ගෙන් කොටසක් රෝගී තත්ත්වයට පත්වීම සහ ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් සැලකිය යුතු පිරිසක් නිරෝධානයට ලක්වී තිබියදීද මේ ගෙවීම් කටයුතු 2020 නොවැම්බර් 9 වන දින ආරම්භ කර රුපියල් 5000 දීමනාව ගෙවීම මේ වන විට සිදු කර ඇත. ඉතිරි ප්‍රමාණයෙන් බහුතරය කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අදාළ වන අතර එම කටයුතු වලට සම්බන්ධ නිලධාරීන් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වීම සහ නිරෝධානයට ලක්වීම හේතු කොටගෙන ගෙවීම් කටයුතු වෙනත් ආදේශ නිලධාරීන් මගින් සිදු කිරීමට මේ වන විට පියවරගෙන ඇත. එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඇඳිරි නීතිය පනවන ලද හුදකලා කරන ලද සියලුම ප්‍රදේශවල ජනතාව වෙත සහන සැලසීම රජය විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේ වන විට පහත පරිදි රුපියල් මිලියන 7,898ක ප්‍රතිපාදන ඒ සඳහා ලබා දී ඇත. කොවිඩ් වසංගතය මත ජීවන උපාය අහිමි වූ පවුල් වෙත රුපියල් 5000 දීමනාවක් ලබා දීම සඳහා කොටසක් ඔක්තෝම්බර් ඒ වගේම කොටසක් නොවැම්බර් මාසවලදී රුපියල් මිලියන 7072ක ප්‍රතිපාදන සලසා දීම ස්වයං නිරෝධානය වන පවුල් වෙත රුපියල් 10000ක් වටිනා බඩු මල්ලක් ලබා දීමට රුපියල් මිලියන 729ක ප්‍රතිපාදන ලබා දීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදු කරන නිරෝධාන කටයුතු වලට සහ නිලධාරීන් වෙත අවශ්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 97.13ක ප්‍රතිපාදන සලසා දීම ස්වයං නිරෝධානය පවුල් වෙත ලබා දෙන බඩු මල්ලේ අන්තර්ගතය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් ලෙස උපදෙස් ලබා දුන් අතර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඒ අනුව සුදුසු පරිදි භාණ්ඩ ලබා දීමට කටයුතු කරනු ඇත. COVID-19 ලෝපුරා වසංගත තත්ත්වයක් ලෙස ව්‍යාප්තව පවතින බැවින් එහි ස්වභාවය හා පූර්ව නිගමනයන් වලට එළඹිය නොහැකි වුවද මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමටත් මහජනතාව වෙත අවශ්‍ය සහන සැලසීමටත් රජය අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ. එවැගේම ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා මාසකට රුපියල් 5000ක දීමනාව ලබා දීමට රජය විසින් රුපියල් මිලියන 63,664ක් පහත පරිදි ලබා දී ඇත. 2020 අප්‍රේල් සහ මැයි මාසය සඳහා රුපියල් මිලියන 56,583ක්ද 2020 ඔක්තෝබර් නොවැම්බර් සඳහා රුපියල් මිලියන 7,072ක මුදලක් තවද අවශ්‍යතාවය අනුව මෙම දීමනාව තවදුරටත් ලබා දීමට කටයුතු කරනු ඇත. ඉසුති ගතන්ත
ඔම් ඉසුති මන්ත්‍ර ගුණවර්ධන ඇමතුම ඔව් විපක්ෂණයක්තුමා
කිය මම ස්තුතියන්ත වෙනවා තුමාට පිළිතුරු ලබා දීම පිළිබඳව. ඔබතුමාගේ පිළිතුරේදී දැන් කිව්වා ඕනනම් ඒක රිවයින් කරලා බලන්න පුළුවන් මාසකට රුපියල් ඔබතුමාගේ පිළිතුරේදී සඳහන් කරා මාසකට රුපියල් 5000 කියන වචනය. ඒතර මම අහන්න කැමති මාසකට රුපියල් 5000 මේ පරිත්‍යාගය තව ඉදිරි මාස කීපයකට ලබා දෙන්න කටයුතු කරනවා.
නායකතුමා අපි නිරෝධානය කළ පවුල්වලට සතියකට රුපියල් 5000ක බඩු මල්ලක් තමයි ලබා දෙන්නේ. අනුව තමයි අර 10000 සංඛ්‍යාව ගොඩ උනේ සති දෙකකට අවශ්‍ය ප්‍රමාණයට. මොකද ඇඳිරි නීතිය දැම්මා සමහර නිරෝධානය ඇඳිරි නීතිය සමහර ප්‍රතිවලට දැම්මා සමහර ඒවා හුදකලා කරා. ඒ වගේම මේ තත්ත්වය තව ඉදිරියට පැවතුනොත් කියන්නේ සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ ගන්න තීන්දුව අනුව ඒ ලබා දීමට අවශ්‍ය වුණොත් අපි ඒ සහන ලබා දෙන්න කටයුතු කරනවා. මේ වෙනකොටම ඉදිරි සති වලටත් බඩු මළු ලබා දීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සකස් කරලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට රැස් වෙච්ච අවස්ථාවේ ඒ පිළිබඳව තොරතුරු ලබා දුන්නා.
පැහැදිලි කර ගැනීමක්. පළමුවෙන්ම මම ගොඩක් ඉන්න මම මේ ප්‍රශ්නේ අහවන් පස්සේ මම ස්තුතිවන්ත වෙනවා අත් වශයෙන්ම ප්‍රදීප් උඳුගොඩ මන්ත්‍රීතුමා සභාපතිතුමා එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ සාකච්ඡාව මම පවත්වන්නේ කිව්වම ඇත්තටම එතුමා ක්ෂණිකවම දින ලබා දීලා අපේ සියලුම මන්ත්‍රීතුමාලා ගෙනලා කතා කළා. ඒක මම ප්‍රසිද්ධියේ මේ සභාවේ එතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕන. ඒ වගේම දැන් ඔබතුමා කිව්වා සතියකට මේ ප්‍රශ්නේ වුණොත් 5000 ලබා දෙනවයි කියලා. දැන් සති දෙකක් සඳහා තමයි 10000 ලබා දුන්නේ කියලා. ඒතොර ඒකෙන් ගම්මෙවන්නේ බැරි වෙලාවත් සති හතරක් කරා මේක ගෙනිච්චාම සති හතරක් කියන්නේ මාසයයි. ඒතොර මාසෙට 20000 කියන එක ඔබතුමා පිළිගන්නවනේ.
ගරු විපක්ෂ නායකතුමනි දැන් මේ කාරණාව කොටස් දෙකක හැටියට තමයි ගන්න ඕනේ. එකක් තමයි ජීවනෝපාය අහිමි වීම. අනික් කොටස තමයි නිරෝධානයට ලක්වීම. එතකොට නිරෝධානයට ලක්වෙච්ච අයට ඔවුන්ගේ නිවසෙන් බැහැර වෙන්න බෑ. ඒ හින්දා ඔවුන්ට ඒ අවශ්‍ය මේ පරිභෝජනයට අවශ්‍ය බඩු ලබා දීම රජයේ වගකීම. ඒ හින්දා අපි ඒ වගකීම ඉටු කරනවා. ඒ හින්දා ඉදිරියටත් අපිට කියන්න බෑ තව කොච්චර කල් මේ නිරෝධානය ඇඳිරි නීතිය තියෙයිද, ඊළඟට මොන කොටසට නිරෝධානය ඇඳිරි නීතිය නම් කරයිද, මොන කොටසෙන් ඉවත් කරයිද කියන කාරණාව අපිට කියන්න බෑ. අපි නැවතත් දෙන වගකීම තමයි මේ සියලු කටයුතු අපි සම්බන්ධීකරණයක් කරනවා. අපි සියලු දෙනාම වගකීම අරගෙන තියෙනවා. එහෙනම් අපි කවුරුත් මේ ජනතාව අපහසුතාවයට පත්වෙච්ච අවස්ථාවේදී අතහොදගන්න සූදානම් වෙන්නේ නැහැ. හින්දා අපි සම්බන්ධීකරණයක් තියෙනවා. ඒ වගේම ඔබතුමාලට වාර්තා වෙනවා නම් අපහසුතාවයට පත්වෙලා මොකද නිලධාරිනුත් දැඩි අපහසුතාවයකින් මේ සේවාව සපයන්නේ. ඔවුනුත් නිරෝධානයට ලක් වෙලා තියෙනවා. සමහර අය රෝගී වෙලා තියෙනවා. සමහර කාර්යාල වහලා තියෙනවා. එතකොට සමහර විට ඔබතුමාලත් වාර්තා වෙනවා නම් යම් ප්‍රදේශයක කවුරු හරි පුරවැසියෙකුට ඒ පහසුකම් ලැබෙන්නේ නැහැ කියලා අපිට වහම දැනුම් දෙන්න අපි ඒ අවශ්‍ය කටයුතු කරන්න සූදානම්.
ඔව් එළාරම තමයි. ඔව්.
ඊට උත්තරේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පොඩි අවස්ථාවක් දෙන්න. ඇත්තෙම අපේ ගරු විපක්ෂ නායකතුමා අහ ප්‍රශ්නෙට අපි රුපියල් 5000 දීමනාව ලබා දුන්නේ සතියකට නෙවෙයි. ඒ රුපියල් 5000 දීමනාව අපි ඒ ඇඳිර නීතිය සතියක කාලයක් බලපැවැත්වුණු සෑම පවුලකටම අපි රුපියල් 5000 දීමනාව ලබා දෙන්න කටයුතු කරා. වස්නාහිර පළාත තුල තියෙන කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වෙච්ච ජනතාව වෙනුවෙන්. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමනි මා කියන්නට ඕනේ අපි හඳුනාගත්තා එදා අපි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හඳුනාගත්ත ප්‍රදේශ තිබ්බා සමහර ස්ථාන අපි මේ වෙනකොට හුදකලා මහල් නිවාස බවට පත් කරලා තියෙනවා. නමුත් ඒවා ලීගලි අපි හුදකලා මහල් නිවාස බවට පත් කරාට ඉල්ලීගලි ඔටෝමැටිකලි තව මහල් නිවාස ඇජසන්ට් මහල් නිවාස ළඟ තියෙන මහල් නිවාස ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගරු විපක්ෂ නායක ගරු කතානායකතුමනි ඒ මහල් නිවාස අපි හඳුනාගත්තා. ඒ හඳුනාගත්ත මහල් නිවාස වලට නැවත රුපියල් 5000ක සහන මල්ලක් ලබා දෙන්නට අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගේ නිර්දේශ ලබාගෙන මේ වෙනකොට අපි කටයුතු කරලා තියෙනවා. ඉදිරි දින කීපය තුළදී ඒ අවට තියෙන තෝරාගත්ත මට ඕන නම් වශයෙන් කියන්නට පුළුවන් ඒ මහල් නිවාස මොනවද කියන එක. ඒවටත් අපි රුපියල් 5000 සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. තවත් ඉදිරියට ඒ ඔවුන් නිරෝධායන ලක්වන අවට තියෙන ඒ මහල් නිවාසවල ජනතාව පීඩාවට පත් වෙනවා නම් අපි නැවත වතාවක් ඒ 5000 සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මා කියන්නට ඕනේ මේ වෙනකොට මහල් නිවාස 8ක් අපි කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරික සීමාව තුළ එකක් මොරටුව ප්‍රදේශයේ අනෙක් මහල් නිවාස 8 කොළඹ නාගරික සීමාව තුලත් පැවැත්වෙනවා. ඔවුන්ගේ දින 14ක කාල සීමාව අවසන් වීම අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමහරක් මහල් නිවාස නැවත වතාවක් හුදකලා බවට පත් කරන්න ඕනේ කියන ඉල්ලීම කරලා තියෙනවා. ඔවුන්ට නැවත වතාවක් අපි රුපියල් 5000 කොටස් දෙකක් වශයෙන් රුපියල් 10000ක සහන මල්ලක් ඉදිරි කාල සීමාව තුළදී ලබා දෙන්නත් අපි කටයුතු කරනවා ගරු කතානායකතුමනි.
ඔව් ස්තුතියි බන්දුල් ගුණවර්ධන මහත්තයා. ඔව් මුජිබරම්.
ගරු කතානායකතුමනි අපේ මේ දිස්ත්‍රික් සභාපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා මේකේ මූලික වෙලා කටයුතු කිරීම ගැන හා එතුමා ලොකු සහයෝගයක් අපිට ලබා දෙනවා. ඒ වගේම දැන් මෙතන අපේ පිළිතුරු දීපු අපේ ශහන් සේමසේම ගරු අමාත්‍යතුමා ඉන්න හින්දා මේ මං හිතන්නේ අපේ දිස්ත්‍රික් සංගත සභාපතිතුමා එක දෙයක් මෙතන මතක් කරේ නැහැ. විශේෂයෙන්ම දැන් මෙතන තියෙනවා හුදකලා කරපු ප්‍රදේශ. ඒ හුදකලා කරපු ප්‍රදේශ තමයි එතුමා කිව්වා වගේ 10000ක බඩු මල්ලකුත් තව 5000ක බඩු මල්ලකුත් දෙන්න තීන්දුව කරා එදා සංවර්ධන කමිටුවේ. ඒ වගේම තියෙනවා ලොක්ඩවුන් කරපු ප්‍රදේශ. يعني ඒවා හුදකලා වෙලා නැහැ. නමුත් ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවටත් එළියට යන්න බෑ. ඒ ප්‍රදේශවලටත් ඇඳිරි නීතිය බලපාලා තියෙනවා. එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට තමයි කලින් රුපියල් 5000ක් දුන්නේ. දැන් ඒ ප්‍රදේශات මාසයකට ආසන්න කාලයක් අද වෙනකොට ඒ ඇඳිරි නීතිය පනවලා තිබෙනවා. ඔවුන්ටත් උන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. ඒ ප්‍රදේශවලට ජනතාව රුපියල් 5000 දෙන්න කියලා එදා ඔබතුමාලා අපි සංවර්ධන කමිටුවේ තීන්දුවක් අරගෙන මම හිතන්නේ දිසාපතිතුමා මුදල් අමාත්‍යාංශයේ ඉල්ලීමකුත් කරලා තියෙනවා. එහෙනම් මම අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා ඒ ප්‍රදේශයේ ඉන්න ඒ කියන්නේ හුදකලා නොකරපු ප්‍රදේශ ඇඳිරි නීතියට යටත් වෙලා තිබෙන ප්‍රදේශවල ඉන්න ජනතාවටත් ඒ රුපියල් 5000 ලබා දෙන්න කටයුතු කරන්න කියලා.
ඔව්
කලා කියලා සඳහන් කරේ ලොක්ඩවුන් කියන වචනයට සිංහල වචනය. එතකොට හුදකලා කරලා තියෙන මේ වෙනකොට මහල් නිවාස 8ක් පමණයි. ඊට අමතරව මට නාමිකව කියන්නට පුළුවන් දැන් අපි තෝරාගත්ත ප්‍රදේශ මොනවද කියන එකේ අවට තියෙන ප්‍රදේශ අපි ඔවුන්ට රුපියල් 5000 දෛනික ජීවනෝපාය අහිමි වෙච්ච පවුල් වලින් දෙන 5000ට අමතරව රුපියල් 5000ක සහන මල්ලක් අපි ලබා දෙන්න කටයුතු කරනවා.
හරි බොහොම ස්තුතියි. බඳුලුණ මන්ත්‍රීවරු
කතානායකතුමනි මේ සෙස්බදු සහ සෙස්බදු පිළිබඳ සංශෝධන වලට ඇසට නිවේදන සඳහා අසංකන අමාත්‍යවරය වසයෙන් ගරු සභාවට පැහැදිලි කිරීමක් කරන්න අවස්ථාවදීම් පිළිබඳ මං ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. පසුගිය දින කීපය තුළ අපේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 15%ක බදු පැනවීමෙන් රජය ලාංකීය කාන්තාවන් අපහසුතාවයට පත් කළ බව ප්‍රකාශ වුණා. මේ සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. එය වංචාසහගත දුර්නිරූපණයක් කියලා මම කියන්නේ අහිංසක දුර්නිරූපණයක්. ඒ කියන්නේ නිසි ලෙස නොදෙන කරන ලද ප්‍රකාශයක්. විදේශයන්ගෙන් නානයනය කරනු ලබන කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා මීට පෙර 30%ක බද්දක් අය කළා. වෙනස කරලා තියෙන්නේ බද්ද 15% දක්වා ආනයන බද්ද අඩු කරලා ඒ ඉතිරි 15% සෙස් බද්දක් ලෙස නියම කරලා තියෙනවා. එතකොට 7-5%ක්වත් බදු වෙනසක් වෙලා නැහැ. 30%ේ ආනයන බද්ද 15%ට අඩු කරලා සෙස් බද්දට 15%ක් දාලා තියෙනවා. ඒ සෙස් බද්ද දැමීමේ අරමුණ තමයි දේශීය වශයෙන් ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් කාන්තා සනීපාරක්ෂක තුවා ලෝක වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන සමාගම්වල සියලුම ආයතන ප්‍රධානීන් වෙළඳ අමාත්‍යවරයා වශයෙන් මම මගේ අමාත්‍යාංශයට කැඳෙව්වා. ඔවුන් මට පැහැදිලි කරලා දුන්නා ඉතා පැහැදිලිව රුපියල් 100ක් ඉතර මිල වැඩිව රුපියල් 80ක් මිල වැඩිව රුපියල් 50ක් මිල වැඩිව තියෙන තත්ත්වය තමයි අඩු කරලා තියෙන්නේ දේශීය නිෂ්පාදකයෝ විසින්. ඒ නිසා ඔවුන් කිව්වේ ඔවුන්ට මේ ගම්බද ප්‍රදේශවලට මේ සනීපාරක්ෂක තත්ත්වයන් තවදුරටත් වැඩි දියුණු කරලා ඉල්ලුම තවත් වර්ධනය වුණත් මුළු ඉල්ලුම සපුරාලීම දේශීය කර්මාන්තකරුවන්ට ශක්තිය තිබෙන බව. ඒ වගේම අපි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබතුමාලගේ කාලයට වඩා වෙනස් වෙන්නේ ඒ කාලේ වක්කඩ කැඩුවා වගේ සනීපාරක්ෂක තුවාද හඳුන් කූරුද මේ සරුංගල්ද මේ සියල්ල ආනයනය කළා. අපේ ප්‍රතිපත්තිය වෙන්නේ මේ රටේ නිෂ්පාදනය කළ හැකි මේ රටට තව රක්ෂා සැපිය හැකි ආදාය නිපදවිය හැකි දේ ආනයනය කිරීම වෙනුවට ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීමේ ප්‍රතිපත්තිය. ඒක නිසා මේ කිසිම කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා අතිරේක බදු පැනවීමක් කිසි ලෙසකින්වත් කර නොමැති බව මම වගකීමෙන් යුතුව මේ ගරු සභාවට දැනුම් දෙනවා.
බොහොම ස්තුතියි. විසර්ජන
පන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශයෙන් පසුව මේක මට අවස්ථාවක් දෙන්න ගරු කථානායකතුමනි, මේ වන විට කීර්තිමත් සේවාවක් ඉෂ්ට කරපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මැතිතුමා කෝවිඩ් ආසාදනයට ලක් වෙලා මහරසිට තවත් ඈත බල ප්‍රදේශයක මං හිතන්නේ ගල්ලෑල්ල බල ප්‍රදේශයේ නිරෝධායන කඳවුරකට ගෙනිහිලා තිබෙනවා. මම මතක් කරන්න කැමති ඔබතුමාට එතුමා හෘදයාබාධ සහ දියවැඩියා රෝගෙන් පෙළෙන රෝගී තත්ත්වයේ සිටින නිලධාරිවරයෙක්. විශේෂයෙන්ම මානුෂීය පැත්තෙන් මම මේ ඉල්ලීම කරන්නේ, මානුෂීය හැඟීමෙන් මම මේ අදහස ඉදිරිපත් කරන්නේ. මම විටක අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරා එතුමාව IDH රෝහලට මාරු කර යවන්නට කටයුතු කරන්නයි කියලා. මොකද එක පැත්තකින් එතුමාට වෙනත් ජීවිත තර්ජනක් තිබෙනවා, ඒ වගේම තවත් පැත්තකින් දියවැඩියා රෝගියෙක් හැටියටත් හෘදයාබාධයකින් පෙළෙන රෝගියෙක් හැටියටත් එතුමාට සෞඛ්‍යමය ප්‍රශ්නයක් තිබෙනවා, ඒ වගේම එතුමාගේ ජීවිතය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා, මානුෂීය ඉල්ලීමක් කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මැතිතුමාගේ සෞඛ්‍යමය තත්ත්වයක් ආරක්ෂමය තත්ත්වයක් අවබෝධ කරගෙන එතුමාව ඔය කිලෝමීටර් 200කට වැඩි ප්‍රමාණයක දුර ඈත ප්‍රදේශයක නිරෝධායන කඳවුරකට නොව IDH රෝහලට යවන්නට කටයුතු කරන්නයි කියලා මම මේ මානුෂීය ඉල්ලීම මේ අවස්ථාවේ.